ධර්මානුශාසනාව අද පවත්වනු ලබන්නේ කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල ආරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද නාවල ධම්මානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සාදුනාද පවත්වමින් අපදේශකයාණන් වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. බෞද්ධ ගුවන්විදුලි ධර්මදේශන මාලාවේ අද දවසේ ධර්මදේශනය වෙනුවෙන් තම සැදැහැති දායකත්වයේ ලබා දෙන්නේ ඇහැලියගොඩ උතුරු කරඳන ශ්‍රී සුමන රාමාධිපති පූජ්‍යපාද කරඳන රත්නසාර මහා ඉස්තවීරපාදයන්න් වහන්සේ. මුල්ලේරියාව නවනගරයේ කුඩා බුද්ගමුව පියදස්සි මාවතේ අංක 157න් ඒ දරණ නිවසේ පදිංචි ශ්‍රියානි දහනායක මහත්මිය සහ එස්.ඒ. දයාරත්න මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා. වක්වැල්ල හපුගල පදිංචි වීරත් මහලියන මහත්මිය. වත්තේගම මාතලේ පාර අංක 149 නිවසේ පදිංචි කාන්ති අංගම්මන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා සහ හෝමාගම ගලවිල පාර අංක 658න් 8 නිවසේ පදිංචි එම්.ඒ. රණශීලී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසිනුයි. එසේනම් දායකත්වයේ දරූ සැමටත් බෞද්ධ ගුවන්විදුලිය තුලින් ධර්මශ්‍රවණයට සැදී පැහැදී සිටින සැමටත් මා ආරාධනා කරනවා ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාදයක් පවත්වා නමස්කාරය කියන ලෙසට අවසරයි ස්වාමින්ද්‍රයාණන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. සාදු
සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පුන්නං
ආමබන්තේ
පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරමේරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං
ආමපන්ති සාතු
සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස මඤ්ඤමානෝ භික්ඛවේ බද්ධෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝති
සාදු සාදු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජයාණන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ වේදනා සංයුත්තයට අයත් ආසිවිස වර්ගයේහි සඳහන් වන යවකලාපී සූත්‍රයේ සඳහන් පාඨයක් හේ ප්‍රකාශිත වුණේ. මේ පින්වත් සෑම දෙනාම දැන් සාවධානව ධර්මශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා, සෝවාන් ඵලයට පත්වනු කැමති සත්පුරුෂයන් විසින් තමන් තුළ ඇති කරගත යුතු අංග පිළිබඳව, නැත්තං ලබාගත යුතු අංග පිළිබඳව, ඉන් පළවෙනි කාරණය තමයි කල්යාණ මිත්‍ර ඇසුර තියෙනු, නැත්තං සත්පුරුෂ ඇසුර තියෙන්න ඕන, සත්පුරුෂ සංසේවෝ. දෙවෙනි කාරණය තමයි සද්ධම්ම ශ්‍රවණ, ධර්මශ්‍රවණය තිබෙන්නට ඕන. මේ කාරණා දෙක බාහිරාංග හැටියටයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඊළඟට තුන්වැනි අංගය තමයි යෝනිසෝ මනසිකාරෝ, මේ අහන ධර්මය නුවණින් ජීවිතයට ගලපාගෙන මෙනෙහි කරන්නට ඕන, නුවණින් සලකන්නට ඕන, යෝනිසෝ මනසිකාරය පවත්වන්නට ඕන. ඊළඟට සිව්වැනි අංගය තමයි ධම්මානුධම පටිපදා, සීල සමාධි ප්‍රඥා වශයෙන් නැත්තම් බෝධිපාක්ෂික ධර්ම දියුණු කිරීම වශයෙන් ධර්මානුධර්ම ප්‍රතිපදාවත් සම්පූර්ණ කරගන්නට ඕන. ඉතින් මෙන්න මේ අංග සම්පූර්ණ කරගන්නා නැත්නම් මේ අංග වැඩෙන ජීවිතයක තමයි සෝවාන් මාර්ගඥානෙ, සකදාගාමි මාර්ගඥානෙ, අනාගාමි මාර්ගඥානෙ, අරහත් මාර්ගඥානෙ කියන මේ සතර මාර්ගඥානත්, ඒ වගේම ඒ සතර මාර්ගඥානයන්ට ලැබෙන ඵලඥානත්, නිවනත් කියන මේ නවලෝකෝත්තර ධර්මයන්ම ලැබිය හැකි වෙන්නේ. තියන් ඒක නිසා මේ සද්ධර්ම ශ්‍රවණය සෝතාපට්ටි අංගයක් හැටියට ගෞරවයෙන් සලකලා මේ අහන සෑම දහම් පදයක් පදයක් පාසාම අපට සෝවාන් ආදී සතර මග සතර ඵල පිළිවෙලින් ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාතතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නට මේ හේතු වාසනා වේවා කියන පැතුම් පිටුවා ගන්නට ඕන. පින්වතුනි, භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩින්න අවස්ථාවකදී භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා, සෙය්‍යතාපි භික්ඛවේ යවකලාපී චාතුම්මහාපතේ නික්ඛිත්තෝ අස්ස අතච පුරිසා ආගච්ඡෙයුං ව්‍යාභාංගි හත්තා නේතං යවකලාපින් චහි ව්‍යාභාංගේහි හනෙයුං ඒවං හිසා භික්කවේ යවකලාපී සුහතාස්ස චහි ව්‍යාභංගිනා ව්‍යාභංගීහි හඤ්ඤමානා කියලා වදාළේ ප්‍රකාශිත වුණේ. මහණෙනි, ඔන්න හතරමං හන්දියක යව මිටියක් ගොඩ ගහලා තියෙනවා. යව කියලා කියන්නේ ධාන්‍ය වර්ගයක්, බාල්ලි වර්ගයක්, ධාන්‍ය වර්ගයක්. ඉතින් ඒ අපි කියමු බාර්ලි කියලා. දැන් මේ බාර්ලි කරල් අශ්වයන්නනේ ලාගෙන ඒක හොඳ මිටියක් බැඳලා හතරමං හන්දියක තියලා තියෙනවා. හරිය, හතරමං හන්දියක තියලා ඒ හතරමං හන්දියට එක් රැස් වෙනවා බොහොම ශක්ති සම්පන්න මිනිස්සු 6 දෙනෙක්. ඒ අය එන්නේ නිකන් නෙමෙයි, විශාල කත්ලී අරගෙන එන්නේ. මොකටද මේ කස්ලි අරන් එන්නේ? අර හතර මං හාන්දියේ මැද්දි තියලා තියෙන යව මිටියට පහර දෙන්න. මොකටද පහර දෙන්නේ? යව මිටියට ගහනකොට ගහනකොට මොකද වෙන්නේ? අර කරල් හැලෙනවා, බාලියට හැලෙනවා. හැලිච්චාම මේගොල්ලෝ ගෝනිවල කූඩවල පුරවගෙන යන. ඒකටයි මේගොල්ලෝ මේ කත්ලි අරන් යන්නේ. ඉතින් කත්ලි අරගෙන ඇවිල්ලා මේගොල්ලෝ මොකද කරන්නේ? මේ හය දෙනා වටේම ඉඳගෙන කත්ලි වලින් හොඳටම ගහනවා. අර මොනවටද? ආ, යව මිටිය නැත්තම් බාර්ලි මිටියට හොඳටම තාලනවා, තාලනවා. ඉතින් දැන් මෙහෙම තලලා ඒගොල්ලෝ ගන්න පුළුවන් තරම් ධාන්‍ය ගන්නවා. හරිය. ඊට පස්සේ මොකද වෙන්නේ? මේගොල්ලෝ අර යව ටික අරගෙන ගියයින් පස්සේ තවත් මිනිස්සෙක් භාගතුන් වහන්සේ දේශනා කරන අහත්වැනි මිනිස්සෙක් ආත සත්තමෝ පුරිෂෝ ව්‍යාභංගියා ආගච්ඡය ව්‍යාභංගිහතෝ සෝතං යව කලාපින් සත්තමාය ව්‍යාභංගියා හනෙය්‍ය ඒවං හිසා භික්කවේ යව කලාපී සුහත තරාස සත්තමාය ව්‍යාභංගියා හඤ්ඤමාන. දැන් හත්වැනි මිනිස්සයාත් කත්ලීයක් අරගෙන එයා කල්පනා කරනවා. ඉතින් අර හය දෙනා ධාන්‍ය පුරවගෙන ගියා, මේකේ තව ඇතිනේ ওই බෝල් ටිකක්වත් ඉතුරු වෙලා, ඒ බෝල් ටිකවත් මම තලාලා අරන් යනවායි කියලා මෙයා මොකද කරන්නේ? අර හත්වෙනුවට අරන් ආපු කත්ලියෙන් තවත් හොඳටම අර යව මිටියට හොඳටම තල්ලා අර බෝල් ලැට ටිකත් එකතු කරගෙන යනවා. දැන් අර හය දෙනෙක්ගේ පහරින් තලිච්ච කත් මේ යව මිටිය හත් දෙනෙක් නාගේ පහරින් මොකද උනේ? ආන තවත් හොඳටම තැලුණා. භාගිතුන් වහන්සේ දේශනා කරනවා ඒව මේව කොහොම භික්කවේ අසුතවා පුතුජ්ජනෝ චක්කුස්මින් හාඤ්ඤති මනාපමනාපේ හි රූපේ සෝතස්මින් හාඤ්ඤති මනාපමනාපේ හි සද්දේ ගානස්මින් හාඤ්ඤති මනාපමනාපේ හි ගන්ධේ ජීවහාය හාඤ්ඤති මනාපමනාපේ හි රසේ කායස්මින් හාඤ්ඤති මනාපමනාපේ හි පොට්ඨබ්බේ මනස්මින් හාඤ්ඤති මනාපමනාපේ හි ධම්මේ. අන්න ඒ වගේ තමයි මහණෙනි අශෘතවත් පෘථග්ජනය. අශෘතවත් පෘථග්ජනයයි කියලා කියන්නේ ධර්මයේ නොදන්න පෘථග්ජනය කියන එකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පෘථග්ජන කියලා හැඳින්වුවේ සාමාන්‍ය ජනයා. ඉතින් මේ සාමාන්‍ය ජනයා කියලා කියන්නේ මාර්ගඵල නොලැබූ පිරිසයි. ඒ පිරිස තමයි පෘථග්ජන කියලා කිව්වේ. හරිය. දැන් මේ ශාසනයේ ශ්‍රාවක පිරිස බෙදෙනවානේ ආරි සහ පෘථග්ජන වාසී, සෝතාපන්න මාර්ගස්ත පලස්ත, අනාගාමි මාර්ගස්ත පලස්ත, සෝතාපන්න මාර්ගස්ත පලස්ත, සකදාගාමි මාර්ගස්ත පලස්ත, අනාගාමි මාර්ගස්ත පලස්ත, අරහත් මාර්ගස්ත පලස්ත උතුමන් වහන්සේලා ආර්යයන් වහන්සේලා. ඒ ආරි භාවයට පත් වූ අය පෘථග්ජන නාමයෙන් හඳුන්වනවා. ඒ පෘථග්ජන පිරිස අතරෙනොත් අන්ධබාල පෘථග්ජන කොටසක් ඉන්නවා. අන්ධබාල පෘථග්ජනෝ කියලා කියන්නේ අය දහමක් පිළිබඳව දන්නේ නැහැ, තුනුරුවන් අදහගන්නේ නැහැ. ඒ වගේම ඒ අයට ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ ඇසීමක්, ඉගෙනීමක්, දැනීමක්, මේ ස්කන්ධ ධාතු ආයතන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සැලකීමක් නැහැ. එහෙම පිරිස හඳුන්වනවා කොහොමද? අන්ධබාල පෘථග්ජනයෝ නමි. ඉතින් එතකොට පින්වතුනි, දැන් මේ කියන ලක්ෂණ තමන් තුළ තියෙනවද කියලා බලන්න ඕන. තමන් තුනුරුවන් අදහන්නේ නැති කෙනෙක්ද? ඒ වගේම ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ අවබෝධයක් නැති කෙනෙක්ද? ඊළඟට ඒ ස්කන්ධ ධාතු ආයතන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විපස්සනා නොකරන කෙනෙක්ද කියලා බලන්න ඕනේ. ඉතින් එහෙම කරන්නේ නැත්නම් තමනුත් අයිති වෙන්නේ කොයි ගොඩටද? ඈ, අන්ධබාල පෘථග්ජනය ගොඩටද? එතකොට දැන් මේ උපතින් බෞද්ධයෝ ගත්තාම ඔය අන්ධබාල පෘථග්ජන කොටසට වැටෙන අය වැඩියෙන් ඉන්නේ. මොකද ඒකට හේතුව බෞද්ධ නමින් හිටියට ගොඩක් දෙනෙක් තුනුරුවන් පිළිබඳ එච්චර පිළිගැනීමක් නැහැ. පොවෙට පන්සල් යන බව ඇත්ත. නමුත් ඒ අය සැබවින්ම තුනුරුවන් සරණ ගිහිලා තුනුරුවන් පිහිට කොටගෙන නිවන් පිණිස තුනුරුවන් අදහාගෙන ඉන්න අය නෙමෙයි. පුරොද්දට ඉතින් තමන්ගේ අර උප්පත්තියෙන් ආගම බුදුදහම නිසා පන්සලට යනවා කරනවා. එතකොට තමන්ගේ කවුරු හරි අම්මා තාත්තා ඥාති කෙනෙක් මරුණොත් පාසිකූලයේ දෙනවා, මතක බණ කියවනවා. ඒගොල්ලොන්ගේ ඊළඟට මොකක් හරි අපලයක්, ග්‍රහ දෝෂයක් තිබ්බොත් බෝධි පූජාවක් තියෙනවා. ඒ අයගේ බුදුදහම එපමණ තමයි, එතනින් එහා යෑමක් නැහැ. ඉතින් එහෙම අයත් ඉතින් බොහෝ වෙලාවට අන්ධබාල පෘථග්ජන තත්ත්වයේ තමයි කරන කියන වැඩ දිහා බලනකොට. ඒ අතර තවත් පිරිසක් ඉන්නවා. ඒ අයව හඳුන්වන්නේ කල්යාණ පෘථග්ජනය කියලා. කල්යාණ පෘථග්ජන කියලා කියන්නේ යහපත් නැත්තම් හොඳ පෘථග්ජනයා කියන අදහසයි. අට කතාවල පැහැදිලිව මේ බෙදීම දක්වා තියෙනවා. දේජ පුතුජ්ජනාවුත්තා බුද්ධේනාදිච්ච බඳුනා කියලා. ආදිච්ච බඳු වූ සූර්ය බඳු වූ බුදුරජාණන් වහන්සේ පෘථග්ජනය දෙකොට්ටාසයක් පිළිබඳව දේශනා කරලා තියෙනවා. ඉතින් සමහර නොදන්නා අය මේවා ගැන ප්‍රශ්න කරනවා, කොහොමද ඔය කොහෙද ඔය දේශනා කරලා තියෙන්නේ කියලා. නමුත් පැහැදිලිව අට කතාවල පෘථග්ජන දෙකොට්ටාසය පිළිබඳව කරුණු දක්වා තියෙනවා. කල්යාණ පෘථග්ජන කියන්නේ පින්වතුනි තුනුරුවන් සරණ ගිහිල්ලා ශීලෙහි පිහිටලා ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාදාදී ධර්ම පිළිබඳව අහන ධර්මදේශනාවලින් අහනවා, පොතින් පතින් කියවනවා, එයා කරුණු ඉගෙන ගන්නවා. ඇයි කරුණු ඉගෙන ගන්නෙ? ඇයි කල්යාණ පෘථග්ජනේ ස්කන්ධ ධාතු ආයතන ගැන කරුණු ඉගෙන ගන්නෙ? ජීවිතයේ ඇත්ත මොකක්ද කියලා දැනගන්න අවබෝධ කරගන්න එයාට අවශ්‍යයි. එයාට මේ සසර දුක පිළිබඳව ඇසීමෙන් වටහාගත් දැනීමක් තියෙනවා. ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් නෙමෙයි, නමුත් ඇසීමෙන් නුවණින් සැලකීමෙන් ඇති කරගත්ත වටහාගත් දැනුමක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ තැනත්තා කල්යාණ පෘථග්ජන ස්කන්ධ ධාතු ආයතන ගැන තව තව අහනවා. අහන්න කැමති, ඉගෙන ගන්න කැමති. ඉගෙනගෙන නතර වෙන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විපස්සනා වඩනවා. කුමක් සඳහාද? මතු සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන සතර මාර්ග සතර ඵලයන්ට පැමිණීමෙන් මේ පෘථග්ජන භූමියෙන් එහාට යන්න, ලෝකෝත්තර ආර්ය මාර්ගය ලබා ගන්න, පෘථග්ජන භාවයේ නිදහස් වෙන්න. ඒ මොකද මේ පෘථග්ජන භාවයේ නිදහස් විය යුත්තේ? අට කතාදීහි සඳහන් වෙනවා පෘථග්ජනයාට සතර අපාය කියන්නේ තමන්ගේ ගෙදර වගේ කියලා. දැන් මේ අය බණහලා ආයේ කොහාටද යන්නේ? ගෙදර යන්නේ. දැන් අර මෑණිවරු පිරිසකුත් මතක් කළා ඉස්මන්ට ගෙදර යන්න ඕන කියලා. හරිද? ඒ වගේ දැන් බණ පැටිය ගෙදර යන්න තමයි කල්පනා කරන්නේ. අන්න ඒ වගේ පෘථග්ජනයොත් පොඩ්ඩ වැරදුනොත් කොහෙද යන්නේ? තමන්ගේ ගෙදර. කොහෙද ගෙදර? සතර අපාය. කොනිරේ, කොතිරිසං අපාය, නැත්තම් ප්‍රේත ලෝකේ, අසුරනිකාය. ඔහෙට තමයි යන්නේ. කොහෙවත් දුවන්න බලාගෙන ඉන්නේ ඔතෙන්ට තමයි. හරිද? ඉතින් අන්න ඒ වගේ මේ පෘථග්ජනය කියලා කියන්නේ හරියට අර මේ මොකද කියන්නේ, අපි කියමු මහා වලක් තියෙනවා. හරිය, අසුචි වලක් වාගේ මහා වලක් තියෙනවා. ඕකට පොඩි කොහුමිටක් වාගේ කෝටු කෑල්ලක් දාලා ඕක උඩ හිටගෙන ඉන්න මිනිස්සයා පයලෙස්සොත් කොහටද වැටෙන්නේ? අර අසුචි වලට. ආන් ඒ වගේ තමයි මේ පෘථග්ජනයාගේ ජීවිතෙත් පොඩ ගැස්සුනොත් වැටෙන්නේ සතර අපායට වැටෙන්නේ. සතර අපාය තමන්ගේ ගේ වගේ කියලා කියන්නේ. ඒ වගේම තවදුරටත් අට කතාවල දක්වනවා සබ්බේ පුතුජන උම්මත්තක විය. මේ පෘථග්ජනය හරියට පිස්සෝ වගේ කියන මේ කරන දේවල් බැලුවම ඇත්තනේ. පත්තරියක් ගත්තාම ලෝකෙ දිහා බැලුවා, මේ මිනිස්සු නටන නාඩගම් බැලුවාම පිස්සොත් හොඳයි කියලා හිතුවා. ආන් ඒ වගේ මට්ටමක් තියෙන්නේ. හරි, ඉතින් අන්න ඒ වගේ ජීවිතයේ පිළිබඳ අවබෝධයක් නැතුව මේ නාඩගම් ටාගෙන රාගෙන් ද්වේෂයෙන් මෝහයෙන් යට වෙලා එතකොට සතර අපාය තමන්ගේ නිවස කොටගත්ත පිරිසක් තමයි පෘථග්ජනය කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පෘථග්ජනයාට කොපමණ ආත්ම භාව ගණනකින් නිවන් දකින්නවාද, මේ දුක් අවසන් කරනවාද කියන නියමයක් නැහැ. දැන් සෝවාන් ආර්යයන් වහන්සේට කියනවනේ සෝවාන් ආර්යයන් වහන්සේ කාම ධාතුවේ අටවැනි භවයක උපදින්නේ නැහැ කියලා. ඒතර සෝවාන් ආර්යයන් වහන්සේට ගති නියතියක් තියෙනවා. කාම ධාතුවේ නම් අටවැනි භවයේ කාය ප්‍රතිසන්දි ලබන්නේ නැහැ. පෘථග්ජනයෙකුට එහෙම නියමයක් නැහැ. හිතේ අවිද්‍යාව මුල් බැසගෙන තියෙන තාක්කල්, තණ්හාව නැවත නැවත බුරුබුරා නැගෙන තාක්කල් ආත්ම භාව ලක්ෂ කෝටි ගාණක් නෙමෙයි කල්ප ලක්ෂ කෝටි ගාණක් උනත් ඉස්සරහට උපදින්න පුළුවන්. තේන්න? ඉතින් අන්න ඒක නිසා මේ සසර දුක නුවණින් සලකන ආර්ය මේ ශ්‍රාවකයා එයා කල්පනා කරන අනේ මේ පෘථග්ජන භාවයෙන් වහවහ නිදහස් වෙන්න ඕන. ඉතින් පෘථග්ජන කියන අර්ථයට, කියන වචනයට අර්ථ දක්වන පුතු සත්තාරානම් මුකුල් හෝක කාති පුතු ජනා කියලා. බොහෝ ශාස්ත්‍රෝන් වහන්සේලාගේ මුහුණු බලමින් මේ පැමිණෙන තැනැත්තා පෘථග්ජන කියලා දක්වනවා. බොහෝ ශාස්ත්‍රඥ වහන්සේලා කියන්නේ පින්වතුනි බලන්න, දැන් අපේ ශ්‍රී මහා බෝසතාණන් වහන්සේ මනෝ ප්‍රනිධාන කාලයේ පටන් විෂයසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන පැමිණෙනකොට බුදුරජාණන් වහන්සේලා 500,000 ගණනක් සමුකුණා කියලා සඳහන් වෙනවා. නියත විවරණ ලැබූ තැන් පටන් දීපංකර පාද මූලයේ පටන් මේ මහා භද්‍රකල්පයේ ශාස්ත්‍රිම ස්තිවැනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැටියට සම්බුද්ධ රාජ්‍යයට පත්වී වදාන්න කනුත් බුදුරජාණන් වහන්සේලා 20 ගණනක් සම්මුඛ වුණානි නේද? ඉතින් උපමන කාලයක් මුළුල්ලේ අපි සංසාරේ සැරිසරාගෙන ඇවිල්ලාද නැද්ද? ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේලාගේ මුහුණු බල බලා යන නේද? දැන් බලන්න අපි ওই අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තියෙන විහාරයකට ගියායින් පස්සේ අර අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ නම් කිව කිව මුහුණු බල බල යනවා නෙමේ මේ තණ්හාංකර බුදුරජාණන් වහන්සේ. මේ මේධාංකර බුදුරජාණන් වහන්සේ කී කී අර පිළිම වහන්සේලාගේ මුහුණු බල 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 යනවා නේ. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟටත් ඇවිල්ලා සාදු කියලා මල් ටිකක් තියලා අනිත් පැත්ත හැල්ල යනවා. දෙන්න. ඕනෝක තමයි අපිට කලිනුත් වෙලා තියෙන්නේ දීපංකර තණ්හාංකර බුදුරජාණන් වහන්සේත් ලෝකේ පහළුණා. අපි මල් ටිකක් පූජා කළා අනිත් පැත්ත හැරිලා ගියා. මේධාංකර බුදුරජාණන් වහන්සේත් ලෝකේ පහළුණා. එතකොටත් අපි මල් ටිකක් තිබ්බා මූල බැලුවා අනිත් පැත්ත හැරිලා ගියා. ඔය සියලුම බුදුරජාණන් වහන්සේගේ මූණු බල 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 ආව. නමුත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළාද? අවබෝධ කළේ නැහැ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වක්කලි ස්වාමින් වහන්සේටත් ඉඳන් කිව්වේ වක්කලි යෝ ධම්මං පාසති සෝ මං පාසති යෝ මං පාසති සෝ ධම්මං පාසති කියලා. වක්කලි යම් කිසි කෙනෙක් ධර්මයේ දකින්නවා නම් අන්න ඒ තැනැත්තා තමයි තථාගතයන් වහන්සේව දකින්නේ. යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේව දකින්නවා නම් ඒ තැනැත්තා ධර්මයේ දකින්නවා කියලා වදාළේ දකින්නවා කියලා කිව්ව අවබෝධ කරනවා කියලා වදාළේ ඔන්න ඕක නිසා. ඉතින් කොච්චරවත් පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේලාගේ මුහුණු බල 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 මේ සංසාරේ ගියාට වැඩක් වෙන්නේ නැහැ. ධර්මය අවබෝධ කළේ නැත්තම්. ඉතින් එහෙම අපි කොපමණ බුදුරජාණන් වහන්සේලා ඒ කාලවල ජීවත් වෙලා ඉන්න ඉඳලා තියෙනවද කියලා ගණන් හදලා බැලුවොත් එහෙම එක්සයිස් පොතකුත් මදි ඒ ගණන් ලියන. එච්චර බුද්ධ ශාසන ඉක්ුත් වෙලා ගිහින් තිනවා. අන්න ඒක තමයි පුතුජන කියලා කියන්නේ. ඉතින් අන්න ඒ தත්වය ගැන ධර්මයේ තුලින් වටහා ගන්නා ශ්‍රාවකයා වහවහ තිසරණ පංචශීලයේ පිහිට ගිහි පින්වතුන් පින්වතුන් නම් තිසරණ පංචශීලයේ පිහිටලා ඊළඟට මේ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ කියවෙන ධර්ම ඉගෙන ගන්න කැමැත් උපදවා ගන්නවා. ඉගෙනගෙන දරාගෙන නුවණින් සලකන්න පටන් ගන්නවා. නුවණින් සලකමින් සමති විදර්ශනා භාවනා වඩනවා කුමක් සඳහාද? හැකියක්මනින් මේ පෘථග්ජන භාවයෙන් නිදහස් වෙලා ලෝකෝත්තර ආරි භූමියට පත්වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි. ඉතින් අන්න ඒක නිසා මේ පෘථග්ජනයා ගැනයි භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාරන්නේ. කොහොමද? ධර්මයේ නොදන්න අවබෝධ නොකළ අශ්‍රතුවා පෘථග්ජනයා ඇහින් දකින ප්‍රියමනාප රූපය වගේම අප්‍රියමනාප රූප නිසාත් පීඩා ලබනවා. හරියට අර කත්ලියෙන් යවමිටිය බැට කනවා වගේ පහර කනවා වගේ අන්ධබාල පුතාඥය ඇහින් දකින ප්‍රිය වූත් අප්‍රිය වූත් රූප නිසා ය මානසිකව දුක් විඳිනවා, පීඩාවට පත් වෙනවා, බැට කනවා කියන එකයි. ඊළඟට අන්ධබාල පුතාඥය කණින් අහන ප්‍රිය වූත් අප්‍රිය වූත් ශබ්ද නිසා දුකටපත් වෙනවා, පෙළෙනවා, බැට කනවා. නාසයට දැනෙන ගන්ධය ඉමිහිරි ගඳ වෙන්න, ඉමිහිරි සුවඳ වෙන්න පුළුවන්, දුර්ගන්ධය වෙන්න පුළුවන්. ඔය දෙක නිසා පුතාඥය දුකටපත් වෙනවා, පීඩා විඳිනවා, බැට කනවා. දිවට දැනෙන ප්‍රිය වූත් අප්‍රිය වූත් රස නිසා පුතාඥය පීඩාවටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා, බැට කනවා. ඒ වගේම කයට දැනෙන ප්‍රියමනාප වූත් අප්‍රියමනාප වූත් පහස නිසා ඒ පුතාඥය දුක් විඳිනවා, වෙහෙසටපත් වෙනවා, බැට කනවා. ඊළඟට මනසට අරමුණු වෙන ධර්ම නිසා ප්‍රිය වූත් අප්‍රිය වූත් අරමුණු නිසා පෘථග්ජන පුද්ගලයා වෙහෙසටපත් වෙනවා, පීඩා විඳිනවා, දුක් විඳිනවා, බැට කනවා. ඉතින් ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට පෘථග්ජනය ඇහැට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ ප්‍රිය වූත් අප්‍රිය වූත් අරමුණු නිසා හය පොලකින් බැටකමින් ඉඳදි ඒ තැනැත්තා ආයිත් පුනර්භවයක් ගැන බලාපොරොත්තු වෙනවනම්, ආයි උපදින්න හිතනවනම් ඒ මෝඩ මිනිස්සයා, හරිද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සෝ භික්කවේ මෝගපුරිසෝ, ඒ හිස් පුරුෂයා. ඉතින් අවදා අපට හුරු වචනේ තමයි. මොකද්ද අපි කියන්නේ? මේ මිනිස්සයා මහා මෝඩ මිනිසෙක් කියන්නේ, හිස් මිනිසෙක් කියන්නේ. ඒ වගේ අර්ථය මේ මෝඩ මිනිසෙයා හත්වැනි අර කත්ලීයනොත් බැටකන යව මිටිය වගේ මේ පුනර්භවයේ පැතීමේ අදහස නිසා මොකද වෙන්නේ? හත්වැනි කත්ලීයනොත් බැටකනවා වගේ දුක් විඳිනවා කියලා. තේරෙන්නේ? ඉතින් ඔන්න බලන්න, දැන් අපි මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන හයෙන් ගන්න ප්‍රියා ප්‍රියාරමුණු නිසාත් දුක් විඳිමින් ආයි උපදින්න හිතනවා නම් ඒ කියන්නේ ඊටත් වඩා තවත් මෝඩකමක් නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ වදානවා, භූත පුබ්බම් භික්කවේ දේවාසුර සංගාමෝ සමූපබ්බූලෝ අහෝසි. මහණෙනි, බොහොම ඉස්සර දෙවියන්ගෙත් අසුරයන්ගෙත් යුද්ධයක් හටගත්තා. හරිය, අසුරයෝ කියලා කියන්නේ ඔය තාවතිංස ප්‍රතිසන්දියම තියෙන කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ අර නියම දෙවියන් විසින් බැහැර කරපු නිසා අසුර නාමයෙන් හැඳින්වෙනවා. හරිය, එතකොට මේ අය අතර හිටියා අසුර ප්‍රධානියා වේපචිත්ති, අසුර නායකයා වේපචිත්ති, අසුරේන්ද්‍රයා කියලා හඳුන්වන්නේ. මේ වේපචිත්ති තමන්ගේ අසුර පිරිසට කතා කළා, කිව්වා සචේ මාරිසා දේවාසුර සංගාමේ සමූපබූල්‍ය අසුරා ජිනෙයොන් දේවා පරාජිනෙයොන් යේනනං සාක්කන් දේවානමින්දං කණ්ඨ පංචමේහි බන්ධනේහි බන්දිත්වා මම සාන්තිකං ආනෙයාත අසුරපුරං. දැන් කිව්වා අසුරේනි, මේ ඔන්න දැන් දෙවියන්ගෙත් අසුරින්ගෙත් යුද්ධ පටන් ගන්න තියෙන්නේ. ඉතින් අසුරයෝ දින්නොත් එහෙම, අපි දින්නොත් එහෙම, දේවරු පෙරදුනොත් එහෙම, ওই දෙවියන්ගේ ප්‍රධානියා ශක්‍ර දේවේන්ද්‍රයව බෙල්ලයි අත් දෙකයි කකුල් දෙකයි බැඳගෙන මගේ ළඟට අරගෙන ඉන්න අසුරපුරේට කියලා කිව්වා. ශක්‍ර දේවේන්ද්‍රයා දේවරුන්ට කතා කරලා කිව්වා, නිදුකානෙනි, දැන් දේවාසුර සංග්‍රාමයේ පටන් ගන්න තියෙන්නේ. යම් විදිහකින් දේවරු දිනලා අසුරයෝ පෙරදුනොත් එහෙම, ඔනෝ වේපචිත්‍ති අසුරේන්ද්‍රයාගේ බෙල්ලයි කකුල් දෙකයි අත් දෙකයි බැඳගෙන මයි ළඟට අරගෙන එන්න ඕන සුධර්මා දිව්‍ය සභාවට කියලා. ඉතින් ඔන්න ඔය යුද්ධෙදි දේවුරු දින්න අසුරයෝ පෙරදුනා. හරිය, ඉතින් ඒ ගමන මොකද කරේ? තෞතිසාවැසි දේවුරු අල්ලගත්ත කාවද? අසුර නායකයා වේපචිත්‍ති අසුරේන්ද්‍රයාව අල්ලගත්ත, ප්‍රභාකරන් අල්ලගත්තා වගේ. අල්ලගෙන බෙල්ලයි අත් දෙකයි කකුල් දෙකයි දැන් ඔන්න බැඳගෙන අරන් එන කොහාටද ගියේන්නේ? සුධර්මා දිව්‍ය සභාවට. හරිය, ශක්‍ර දේවේන්ද්‍රයා ළඟට අරන් එනවා. ඉතින් දැන් ඔහම අරන් එනකොට වේපචිත්‍ති අසුරේන්ද්‍රයා හිතනවා මෙහෙම, ධම්මිකා කෝ දේවා අධම්මික ආසුරා ඉදේවාහං අසුර පුරං ගච්ඡා. ධම්මිකා කෝ දේවා අධම්මික ආසුරා ඉදේවා ඉදේව දානාහං දේව පුරං ගච්ඡා. දේවරු ධාර්මිකයි අසුරයෝ අධාර්මිකයි, මම දැන් දිව්‍ය සභාවට යනවා කියලා හිතනකොට මොකද වෙන්නේ? අර බාන්ධනය ලෙහෙනවා. ඒ කියන්නේ අර බෙල්ලයි අත් දෙකයි කකුල් දෙකයි බැඳිලා තිබිච්ච බාන්ධනේ ලෙහෙනවා. හරිය, එතකොට දැන් එයා මේ මොකද කියන්නේ, අර දෙවිවරුන් අතර ඉඳිමින් පස්කම්සුවෙන් යුක්ත වෙනවා. කියන්නේ දේව සැප විඳිනවා. ඊළඟට යම් වෙලාවක මේ වේපචිත්ති අසුරේන්ද්‍රයා මෙහෙම හිතුවා, ධම්මිකා කෝ අසුර අධම්මිකා දේවා තත්තේව දානාහං අසුර පුරං ගමිසාමි. මේ දෙවිවරු අධාර්මිකයි, අසුරයෝ තමයි ධාර්මික. ඒ හින්දා මම අසුරපුරයට යනවා කියලා හිතපු හැටියේම බෙල්ලයි අත් දෙකයි කකුල් දෙකයි හිර වෙනවා. මාංජු දැම වගේ හිර වෙනවා. අතින් එතකොට අර දෙව් සැපේනොත් පිරිහෙනවා. හරිය, භාගතුන් වහන්සේ වදාලා, ඒවන් සුකුමාංක හෝ භික්කවේ වේපචිත්ති බන්ධන. මේ වේපචිත්ති අසුරේන්ද්‍රයාව බැඳපු බැඳුම බන්ධනේ බොහෝම සියුම් එකක්. මේකට කියනවා වේපචිත්ති බන්ධනේ කියලා. හරිය, එතකොට දැන් මේ වේපචිත්ති අසුරේන්ද්‍රයා යම් වෙලාවක හිතුවොත් එහෙම, දෙවරු ධාර්මිකයි අසුරයෝ අධාර්මිකයි. මේ මොකද අසුරයෝ දෙවරුත් එක්ක යුද්ධ කරපු එක වැරදි. හින්දා අසුරයෝ අධාර්මිකයි දෙවරු ධාර්මිකයි. මම සුධර්මා දිව්‍ය සභාවට යනවා දෙවරු අතරට කියලා හිතුවාම යාගේ අර බාන්ධනේ ලෙහෙනවා. හරිය, නමුත් දෙවරු අධාර්මිකයි අසුරයෝ ධාර්මිකයි, මම අසුරපුරයට ආපහු යනවා කියලා හිතපු හැටි බෙල්ලයි අත් දෙකයි කකුල් දෙකයි හිර වෙනවා, තද වෙනවා. ඉතින් අට කතාවේ දක්වනවා මේක මේ ඇහැට පේන තරමේ බන්ධනයක් දන්වලක් එහෙම නෙමෙයි, බොහොම සියුම්. හරියට මේ අර නෙළුම් දණ්ඩේ ඇදෙන්නේ අර නූල් වාගේ, ආන්නේ වාගේ බොහොම සියුම් බන්ධනයක්. අනිත් එක මේ බන්ධනය මේ හිතන පිළිවෙල අනුවයි හැදෙන්නේ. හරිය, දේවරු ධාර්මිකයි අසුරයෝ අධාර්මිකයි, මම දිව්‍ය සභාවට යනවා කිව්වහම බන්ධනේ ලිහෙනවා. අනිත් පැත්තට යසිල්ලකින් හිතුවොත් එහෙම නෑ නෑ, දේවුරු අධාර්මිකයි අසුරයෝ ධාර්මිකයි, මම අසුරපුරයට යනවා කියලා හිතපු හැටියේම ආපහු අර බන්ධනේ බැඳී යනවා. ඉතින් මෙන්න මේකට කියනවා වේපචිත්ති බන්ධනේ. බලන්න එක බොහොම සියුම්නේ, බන්ධනාගාර ගෙනියන ඔය දන්වැල් මාංචු වාගේ නෙමෙයි, බොහොම සියුම් බන්ධනයක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, තතෝ සුකුමතරං මාර බන්ධනං. මහණෙනි, මීට වඩා බොහොම සියුම් මාර බන්ධනේ කියන එක. ඒ කොහොමද? මඤ්ඤමානෝ භික්ඛවේ භද්දෝ මාරස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. මහණෙනි, තණ්හාවෙන් දෘෂ්ටියෙන් මානෙන් මේවා මමයි කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා තණ්හා දිටි මාන වශයෙන් හඟිනවා නම් අන්න මාරයාට බැඳුණා වෙනවා. අමඤ්ඤමානෝ මූත්තෝ පාපිමතෝ මේ අසකනනාසී දිව ශරීරයේ මනස කියන මේ කිසිවක් මමේ කියලා මානෙන්වත් මගේ කියලා තණ්හාවෙන්වත් මගේ ආත්මය කියලා දිට්ඨියෙන්වත් වරදවා හංගින්නේ නැත්තම් මායාවේ බන්ධනේ නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට අපි බලන්නට ඕන දැන් අපේ හිත වැඩ කරන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී වැඩ කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. කොහොමද වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ? ඈ මමයි කියලා හිතලාද, මගේ කියලා හිතලාද, මගේ ආත්මය කියලා හිතලාද, එහෙම නැතුවද වැඩිපුර පහළ වෙන්නේ? ආන්න මේ මමයි. ඊළඟට මේ මගේ. එතකොට ආත්ම දෘෂ්ටියේ පිහිටිකෙනෙක් නම් මේ මගේ ආත්මයයි කියලා විශ්වාස කරනවා. හරිය. එතකොට දැන් බෞද්ධය වුණත් වැඩි දෙනෙක් ඉන්නේ ආත්ම දෘෂ්ටිය තුල. තේරුණාද? එහෙම කිව්වේ ඇයි? ගොඩක් දෙනෙක් හිතනවානේ දැන් මේ මරුණයෙන් පස්සේ ප්‍රාණකාරය මේ ආත්මය තවත් ආත්මයකට යනවා කියලා. ඉතින් එතන තියෙන්නේ මොකද්ද? සාස්වත දෘෂ්ටි, ආත්ම දෘෂ්ටිය තමයි යා සක්කාය දිට්ඨියෙන් යුක්තව දිගින් දිගට ආත්මෙන් ආත්මයට ආත්මෙන් ආත්මයට යන ආත්මයක් තියෙනවා කියලා ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා. තේන්නේ? ගොඩක් දෙනෙකුට චුතිය හා පටිසන්ධිය පිළිබඳව තියෙන්නේ හේතුඵල අනුව දකින පටිච්ච සමුප්පාදයේ මත ගොඩනැගිච්ච අවබෝධයක් නෙමෙයි. තේරුණාද? හේතුන් නිසා පටිසන්ධියක් සිද්ධ වෙනවා කියන එක දන්නේ ධර්මයේ හොඳට ඉගෙනගෙන අභිධර්මයේ හැම දැනගෙන විපස්සනා නුවණත් යම් කිසි දුරට මුහුකුරා ගිහිල්ලා පටිච්ච සමුප්පාදයේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙට ගලපා දැක ගන්න සමර්ථ කෙනෙක් තමයි. කියන්නේ අඩුම ගානේ චූලසෝතාපන්න නමින් හඳුන්වන තත්වයේ හිත දියුණු කරගත්තු කෙනෙකුට මේ චුතියත් ප්‍රතිසන්ධියත් හේතුඵල වශයෙන් සිද්ධ වෙන එකක් කියන එක දැක ගන්න පුළුවන්. චුතියට අනතුරු ප්‍රතිසන්ධිය සිද්ධ වෙන්නේ පූර්ව කර්මයෙන් විපාකයක් හැටියටයි ප්‍රතිසන්ධිය සිද්ධ වෙන්නේ කියන එක ගලපලා දකින්න පුළුවන්. තේරුණා? ඉබඳු වැඩුණු නුවණක් නැති බොහෝ දෙනෙක් හිතන්නේ දැන් ඔන්න මගේ ආත්මය තියෙනවා, විඥානය තියෙනවා, මරුණයෙන් පස්සේ මේ විඥානේ කොහටද යන්නේ? ඔන්න තව මව කුසකට යන. ඔන්නේ නැත ඒ ආත්ම භාවයේ ඒ ප්‍රාණකාරය තව මව කුසකට ගියා. දැන් ඔය අතරට තවත් සමහරු අන්තරා භවයකට පටලවා ගන්නවා. මව කුසකට යනකම් ඔන්න ප්‍රාණකාරය අහසේ සැරි සරනවා, ගන්ධබ්බේ කැටිට ඉන්නවා කියලා තව අවුලක් ඇති කර ගන්නවා. හරිය. නමුත් පැහැදිලිව ධර්මයේ සඳහන් වෙනවා චුතියට අනතුරුවම පටිසන්ධිය සිද්ධ වෙනවා. ආය අතරමාරේ රවුංග ගහ අස්ත්‍යාදුවේ ඉන්න තැනක් නැහැ. තේරුණාද? එඳා මැරෙනකොට පින්වතුනි චුතිචිත්තේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ආසන්න මේ මරණාසන්න ජවන වේදියට ඊළඟ පටිසන්ධිය සඳහා බලපාන කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත අරමුණු වෙලා ඉවරයි. ඊට අනතුරුවම තමයි අනිවාර්යෙන් මේ චුතියහ ඊළඟ ජීවිතේ පටිසන්ධිය සිද්ධ වෙන්නේ. එතකොට මේ චුතියට ඉස්සෙල්ලා පහළ වෙන මරණාසන්න ජවන වේදියේදී ගන්න කර්මය හෝ කර්ම නිමිත්ත ගති නිමිත්තට අදාළ වෙන කර්මයේ තියෙනවානේ. ඒ කර්මයේ විපාකයක් හැටියට තමයි ඊළඟ පටිසන්ධිය සිද්ධ වෙන්නේ. ඒකට ආයි අතරක් නැහැ. මේ ජීවිතේ චිත්ත වීදිය අවසන් වෙනවත් එක්කම චුතිචිතට අනතුරුවම ඊළඟ ආත්ම භාවයේ පටිසන්ධි චිත්තය පහළ වෙනවා. ඒ අතර අන්තරා භාවයකට තනක් නැති බව පැහැදිලිවම ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් දැන් ওই විදිහේ අවබෝධයක් ඇති කරගන්න ටිකක් ගැඹුරට ධර්මයේ ගැන අවබෝධයක් වැටහීමක් තියෙන්න ඕන. ඉතින් එහෙම නැති හැම කෙනෙකුටම තියෙන්නේ මේ ප්‍රාණකාරය මේ ජීවිතේ තවත් ජීවිතයකට යන. එතකොට එතන තියෙන්නේ මොකද්ද? ආත්ම දෘෂ්ටිය. එතකොට ධර්මයේ අවබෝධන කළ ධර්මයේ ගැඹුරට නොගිය වැඩි දෙනෙක් තුල තියෙන්නේ මේ කියන මම කියන අදහස. ඒක මාන. නැත්තම් මගේ කියන ආකල්පයක තෘෂ්ණාව. නැත්තම් මගේ ආත්මය කියන දිට්ඨිය. එතකොට පෘථග්ජනයන්ගේ දවස වැඩිපුර ගෙවෙන්නේ මෙන්න මේ කියන තණ්හා දිට්ඨි මාන වලින් යුක්තව. එතකොට අර ඇහැ කනනාසයේ දිව ශරීරයේ මනස හින්දා අරමුණු වලින් පීඩා ලබන බැටකන පෘථග්ජනයා නැවත පුනර්භවයක් ප්‍රාර්ථනා කරමින් තවත් ඉස්සරහට දුක් විඳින්න බලාපොරොත්තු වෙමින් තවත් දුකටපත් වෙනවා. ඉතින් අද අපි මේ රටේ සමාජයේ සිද්ධ වෙන දේවල් අහුවාම බැලුවාම මේ මිනිස්සු ඇහැ කනනාසයේ දිව ශරීරයේ මනස නිසා කොච්චර දුක් විඳිනවද කියන එක හරිම පුදුම සහගතයි. ඉතින් අපට ඒ වගේ කතා ප්‍රවෘත්තියක් දැක ගන්න ලැබුණා මේ භගදාන පුවත්පත් කැබැල් එක තිබිලා බලනකොට මේ හරි සංවේගාත්මක ප්‍රවෘත්තියක් මේක. තරුණ තරුණ කියන්නේ තරුණයෙකුයි තරුණියකුයි ඒ අය මේ හිතවත් වෙලා මව්පියන්ගේ කැමැත්තකුත් වැඩිය නැතුව මේ දෙන්න විවාහ ප්‍රාප්ත වෙනවා. මේ තරුණිය විවාහ වුණයින් පස්සේ දැනගන්නවා තමන්ගේ ස්වාමියා අවංක කෙනෙක් නෙමෙයි. එයා බොහෝම සල්ලාල ජීවිතයක් ගත කරන කෙනෙක්. ඉතින් තමන්ගේ මේ විවාහ වෙච්ච භාර්යාව ඉඳදීම මෙයා දැන දැනම කාමයන්හි වරදවා හැසිරෙනවා. කීප වතාවක්ම අහු වෙනවා මේ භාර්යාවට තමන්ගේ ස්වාමියා වෙනත් අනියම් සම්බන්ධතා තිබිලා. ඉතින් ඒත් මේ ස්වාමියාත් එක්ක ඒව කතා කරන්න බෑ. මොකද ඒකට හේතුව මේ ස්වාමියා තදින්ම මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඉතින් මත්පැන් බීලා ඇවිල්ලා අර තමන්ගේ භාර්යාවට හොඳටම ගහනවා, තලනවා. ඉතින් මේ භාර්යාව මොකද කරන්නේ? බොහොම දුක් වීඩා විඳගෙන ඉන්නවා. දැන් මෙයා හිතුවක්කාරකමට කරගත්ත විවාහයක් නිසා තමන්ගේ අම්මා තාත්තා ළඟට යන්නත් අමාරුයි, ගිහිල්ලා මූණ බලන්නත් අමාරුයි. ඉතින් බලන්න අර යමක් කරගන්න ඉස්සෙල්ලා දුරදිග බලන්නේ නැතුව කටයුතු කරගත්තයින් පස්සේ බොහෝ දෙනෙක් අමාරුයි වැටෙනවා. ඉතින් පුරාණ කාලේ අපේ ධාර්මික සමාජයේ මේ දැහැමි සමාජයේ ඉස්සර තිබුණා. දරුවෙක් ආවහ විවාහ කරා දෙනකොට මව්පියෝ තමයි මුල් වෙලා තමන්ගේ පවුලට ගැලපෙනවද, දරුවන්ට ගැළපෙනවද, චරිතයට සුදුසුද කියලා ඒ මව්පියෝ සොයලා බලලා තමයි ආවා විවාහ කටයුතු කර දෙන්නේ නේ. එහෙම වගකීමක් ඇතුව තමයි ඉස්තර මව්පියෝ වැඩි හිටියෝ තමන්ගේ දරුවේ විවාහ කරලා දුන්නේ, ආවාහ කරලා දුන්නේ. නමුත් අද එන්නේ සමාජයේ දැන් ගොඩාක් අර ඇමරිකානු තත්ත්වයට පත් වෙමින් ඉන්නේ. ඉතින් ඒක හින්දා මව්පියන්ට කරන්න දෙයක් නැහැ. දූ දරුවම තම තමන්ට සුදුසු සහකරුවෝ හොයා ගන්නවා, සහකාරියෝ සොයා ගන්නවා. අන්තිමට ඊට පස්සේ අමාරු වැටෙනවා පිහිට වෙන්නේ කවුද? අර තමන්ගේ පරණ දෙමව්පියෝ දෙන්නම තමයි එලාට ඕන වෙන්නේ. හරිද? අම්මා තාත්තත් එපා කියලා මේ හිතුවක්කාරා විදිහට විවාහ වෙන තරුණ දරුවන්ට අන්තිමට අම්මගේ තාත්තගේ පිහිටම ඕනෑ වෙනවා. ඉතින් ඒක නිසා මේ බණහන තරුණ දරුවෝ යම් තීරණයක් ගන්න ඉස්සලා හොඳට හිතලා බලන්න ඕන. ඒ වගේම තමන්ගේ මව්පියන්ගේ කැමැත්ත අකමැත්ත ගැනත් හොඳට මෙත් සිතින් මධ්‍යස්ථව හිතා බලන්න ඕන. ඉතින් දැන් මේ තරුණියටත් මොකද වුනේ? හිතුවක්කාර විදිහට විවාහ වෙච්ච නිසා තමන්ගේ අම්මා තාත්තා ළඟට යන්නත් බැරි නිසා ගුටි කාගෙන හිටියා. ඉතින් ඔහොම අවුරුදු දෙකක් විතර යනකොට මේ තරුණියටත් මේ තරුණ භාර්යාවටත් දරුවෙක් ලැබෙන්න වුණා. ඉතින් දැන් දරුවෙක් ලැබෙන්න ඉන්නකොට මව්වරු දන්නවා ඇති වෙන ශාරීරික අපහසුතා. ඉතින් මේ අම්මටත් ආහාර ගන්න බෑ, කන්න බැරි වෙනකොට, ආහාර අරුචිය ඇති වෙනකොට අර මේ බේබදු ස්වාමියා මොකද කරන්නේ? මේ කන්න බැරි නම් මෙන්න මේකට බෙදාගෙන කන්නේ කියලා බල්ලට කන්න දෙන පිඟාන අරගෙන සෝදලා අර තරුණ භාර්යාවට බත් බෙදලා දෙනවා බලෙන් කවල. ඉතින් අර භාර්යාවට මේක ඊටත් වඩා පිළිකුලක්. අර මොකද කියන්නේ, මේ බොහොම ගිලන් වෙනවා, වමනේ ගිහිල්ලා බොහොම අසනීප වෙනවා. ඒ වුණත් ඉතින් කරන්න දෙයක් නැහැ, ගුටි කාගෙන මේ ස්වාමියා ළඟ ඉන්න. ඉතින් ඔහොම වෙලා සමහර අවස්ථාවලදී මේ මොකද කියන්නේ, ස්වාමියා මත්පැන් අරගෙන ඇවිල්ලා ගහන ගැහිලි නිසා තුවාල වෙලා ඉස්පිරිතාලෙත් කීප වාරි ඉන්නවා. ඒ ස්වාමියා කරනවා කියන්නේ තරහ ගියාම ගෙදර තියෙන වළා මුට්ටි අරගෙන අර භාර්යාවගේ ඔළුවේ ගහනවා. ඉතින් ඔළුවත් පැලිලා කීප වතාව ඉස්පිරිතාලේ ඉඳලා තියෙන. ඉතින් ඔහම දුක් විඳගෙන ඉඳලා වතාවක් බැරි තැන මේ තමන්ගේ මව්පියන් වෙත යනවා. ඉතින් මව්පියන් වෙත ගිහාම මව්පියෝ ඉන්න කියනවා. නමුත් ඉතින් අර ස්වාමියා මොකද කරන්නේ? ගිහිල්ලා කතා කරලා සාමදාන වෙලා අපහු එක්කගෙන එනවා. ඉතින් ඔහම යනකොට දැන් ඔන්න දරුවෙකුත් ලැබෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒත් ඉතින් මේ දුක් ගැහැටවල ඉවරයක් නැහැ. එක දරුවෙක්, ඊට පස්සේ තව අවුරුදු කීපයක් යනකොට තව දරුවෙක් ලැබෙනවා. ඒ වුණත් මේ ස්වාමියාගේ ගැහැටවල ඉවරයක් නැහැ. සෑමදාම සුළු දෙයක් මුල් කරගෙන අඬ දබර ඇති කර ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? හොඳටම ගහනවා. ඉතින් ඔහම අවුරුදු කීපයක් ගුටි කකාවම ඉඳලා මේ අම්ම මොකද කරන්නේ? අර දරුව දෙන්නත් අරගෙන කොහොම හරි කමක් නැහැ, ඉතින් තමන්ගේ අම්මා තාත්තා නේදයි කියලා තමන්ගේ මව්පියන් වෙත යනවා. ඊට පස්සේ ඉතින් ඒ අම්මා තාත්තා තමන්ගේ ඉතින් දරුවෙක් දුකටපත් වෙලා ආවහම කොයි අම්මා තාත්තගේ හදවත උණු වෙනවන්නේ නේ? දරුවෙක්ව දොට්ට දාන්නේ නැහැ. ඉතින් ඒක නිසා අර අම්මා තාත්තා අර හිතුවක්කාරව විවාහ වෙලා ගියත් මොකද කියලා අර දරුවන් දෙන්නත් එක්ක දුවව ආපහු බාරාගෙන ගෙනිනවා. මෙහාට වෙලා ඉන්න අපි සලකා, අපිට පුළුවන් හැටියට අපි බලා ගන්න, ආයි යන්න එපා මෙහාට වෙලා ඉන්න කියලා. ඉතින් අර ස්වාමියා මොකද කරන්නේ? ආයෙත් ඇවිල්ලා බොරුවට අඬා දොඩා සමාව අරගෙන අර භාර්යාවට කතා කරනවා දරුව දෙන්නත් එක්ක යන් කියලා. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? මේ භාර්යාවත් ආපහු සැරියක් සාමදාන වෙලා අර ස්වාමියා වෙතම යනවා. ඉතින් ඊට පස්සේ ගියායින් පස්සේ පෙරටත් වඩා මේ ස්වාමියාගේ සැරවැර බලන්න සිද්ධ වෙනවා. ඉතින් දවසක් මොකද කරන්නේ? හොඳටම මේ මිටියක් අරගෙන තලනවා. මුටියක් අරගෙන තලනකොට ඒ කිට්ටුව ඉන්නවා මේ භාර්යාවගේ මේ තරුණ කාන්තාවගේ සහෝදරියක්. මේ කාන්තාව මොකද කරන්නේ, අර මිටිපාර ඉවසා ගන්න බැරුව පාරට පැනලා අක්කලයි ගෙදරට දුවන්න හදනකොට මේ ස්වාමියා පස්සෙන් දුවගෙන ඇවිල්ලා මොකද කරන්නේ, දැන් හොඳටම මා මේ සුරාමතින් ඉන්නේ, අර තරුණ භාර්යාව අර පාරේදී මොකෝම ඇඳුම් ටික ඇදලා ඇදලා ඉරා දාලා සම්පූර්ණ වස්ත්‍ර ටික අයින් කරලා දානවා. දැන් දුවන්නේ කියනවා අක්කලයි ගෙදරට. හරි, දැන් මේ තැනැත්තියට කරගන්න දෙයක් නැහැ. මහා පාරේනේ බලන්න. ඉතින් ඒ ගමන ආපහු සැරයක් මොකද වෙන්නේ, තමන්ගේ ගෙදරට දුවගෙන එනවා. දැන් බලන්න අම්මා කෙනෙකුට දරු ඉස්සරහට එන්න පුළුවන්ද ඇඟේ වස්ත්‍රයක් නැතුව කියලා. ඈ ඊට පස්සේ මොකද වෙන්නේ, මේ අම්මා බිම බඩ ගාගෙන යන්නේ ඇඳුමක් ඇඳ ගන්න. මේ දරු ඉස්සරහ දරුව දෙන්නේ නැන්නේ, ගෑනු දරුව දෙන්නේ. හරි, ඊට පස්සේ මේ බඩ ගාගෙන යනකොට අර සුරා මතින් ඉන්න ස්වාමියා මොකද කරන්නේ, ආයිත් මේ ඇදලා අරගෙන අර දරු ඉස්සරහම නොඑක් විදිහේ බොහොම අශීලාචාර විදිහේ කරදර කරනවා මේ අම්මට අර දරුව බලාගෙන ඉඳද්දී. ඊට පස්සේ මොකද කරන්නේ, ඇඟේ ඇඳුමක් නැතුවම අර දරුව දෙන්න ඉස්සරහම අර අම්මව වස්ත්‍ර නැතුව උස්සලා අරගෙන දැන් ගිහින් උයන්න කියන කුස්සියට ගිහලා උයන්න කියන. ඉතින් අර අම්මට අඬා කුස්සියට ගිහලා ඇඟේ ඇඳුමක් නැතුව උයන්න සිද්ධ වෙනවා. බලන්න හොඳයි, දැන් මම මේ කතාව කිව්වේ මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස නිසා නිමේද අපිට මේ පීඩා ඇති වෙන්නේ. ඒ අම්මට මේ පීඩා ඇති වුණේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස නිසාද නැද්ද? ඇහැ කන නාසය දිව ශරීරයේ මනස නිසානේ. ආන්න බලන්න බලන්න, ඉතින් බුදුරජාණන් වහන්සේ කොච්චර ඇත්තක්ද කිව්වේ, හරියට අර හතරමං හන්දියේ තියෙන යවමිටිය කත්ලී අරගෙන හය දිනක් ඇවිල්ලා ඒ කත්ලී වලින් යවමිටියට ගහනවා වගේ මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන හයෙන් ලැබෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණු හින්දා කොච්චර පීඩාවට අපිපත් වෙනවද. ඉතින් මොකද කරන්නේ, අර අම්මත් අර එහෙම අඬා අඬා උයලා දෙනවා. ඉතින් ඒ හැම කළාට කවදාවත් මේ ස්වාමියාගෙන් ආදරයක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ, දවසක් මේ ස්වාමියා මේ දරුවනුයි ළමයි භාර්යාවයි ගෙදර දාලා කොහෙවත් යන්න එපා කියලා තර්ජනය කරලා දොර වහලා ලෑලි ගහලා දොරත් වහලා යනවා යන්න. ඊට පස්සේ මොකද කරන්නේ, මේ අම්මා දරුවොත් අරගෙන පැනලා යනවා මහා ගෙදරට. මහා ගෙදරට ගිහිල්ලා බොහොම බයෙන් ඉන්නවා. දැන් ස්වාමියා එයි කොයි වෙලාවක හරි එයි ගහලා බැනලා ඇදගෙන යයි කියලා බොහොම බයෙන් ඉන්නවා. රෑ නිදාගන්නේ නැතුව බයෙන් ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ, දවස් දෙක තුනක් කොහොම ඉන්නකොට අර ස්වාමියා එනවා මේ භාර්යාවයි දරුවයි බලන් ඇවිල්ලා එකගෙන යන්න එන්නේ. මෙයා රෑ කාලේ ඇවිල්ලා මොකද කරන්නේ, දොරට ගහනවා. දැන් මේ භාර්යාව හැබැයි ප්‍රහාරයකට සූදානම් ඉන්නවා. මෙයා ගෙදර ඇසිඩුත් හංගගෙන යකඩ පොල්ලකුත් තියාගෙන ඉන්නවා. රෑ වෙලා මේ ස්වාමියා ඇවිල්ලා කතා කරනකොට මොකද කරන්නේ, ගේ පිටිපස්සේ දොරෙන් ගිහිල්ලා අර ස්වාමියාට ළඟට එන්න කියලා කතා කරලා මූණට ඇසිඩ් වීසි කරනවා. ඊට පස්සේ අර ස්වාමියා කෑ ගහගෙන වැටුණායින් පස්සේ යකඩ පොල්ලක් අරගෙන හොඳටම ගහනවා අර ස්වාමියාට. ගහලා ගහලා මැරෙන තැනට ගහලා ගිහිල්ලා පොලිසියට ගිහින් බාර වෙනවා. බාර වුණායින් පස්සේ ඉතින් පොලිසියත් එක්කම ඇවිල්ලා ඒ අර ස්වාමියාගේ මේ මොකද කියන්නේ, දැන් හොඳටම ගුටි කාලා තියෙන ස්වාමියා මරණාසන්න තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒ දේහය මේ රෝහලට අරගෙන යනකොට ස්වාමියාත් අතරමඟදී මරණයටපත් වෙනවා. එතකොට බලන්න මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාම ගුණයන් ඒ වගේම මනසට අරමුණු වෙන ධර්මත් එකතු වෙච්චහම සදරින් ගන්න අරමුණු නිසා කෙනෙකුගේ ජීවිතයට කොච්චර පීඩාවක් ඇති වෙනවද කියලානේ. හොඳයි, දැන් අපට කියන්න පුළුවන් ද අපි අනාදිමත් කාලේ අතීත සංසාරී ওই වගේ දුක් වලට පත් වෙලා නැහැ කියලා කියන්න පුළුවන් ද කාටවත් නේ? ඉතින් මේ මනුස්ස ලෝකයේ දුක්, ඒතර තිරිසන් අපායේ, දැන් බලන්න ඔය ගුටි කකා වැඩ කරන හරක් කෙලුව බැටළුව කොච්චර ගුටි කනවද, දවසකට කෙවිටි පාර කීයක් කනවද, කෙවිටි පාර කාලා 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 අන්තිමට කොහාටද යන්නේ? මස් කඩේට යන. හරි, එතකොට නිරේ කොච්චර සත්‍ය දුක් විඳිනවද නේ? ගිනි දැල් වලින් දැවෙමි. ඉතින් දැන් සමහරු නිරේ ගැන කිව්වම ඕවා බණ පොතේ තියෙන පරණ කතා කියලා හිතෙනවා. මට හම්බෙලා තියෙනවා ස්වාමින් වහන්සේ නමක් නිරේට ගිහිල්ලා නිරේ දැකලා ආපු අත්දැකීමක් ඒ ස්වාමින් වහන්සේ කියනවා. තේන්නත් නමුත් දැන් ඒ කතාව කියන්න වෙලාවක් නැහැ. ඉතින් අන්න ඒ වගේ මේ සත්‍ය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලින් ලැබෙන අරමුණු හින්දා කොච්චර පීඩා විඳිනවද. ඉතින් එහෙමත් පීඩා විඳ විඳ මොකද කරන්නේ? ආයුපදින්න ප්‍රාර්ථනා කරනවා. අනේ මට මගේ ඥාතීන් අතරම මගේ අම්මා තාත්තා මේ අම්මා තාත්තා මට අම්මා තාත්තා වෙලා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැද්ද හොඳ? ඊට පස්සේ අම්මා තාත්තාත් ප්‍රාර්ථනා කරනවා මේ දුව පුතාම අනේ මගේ ඊළඟ ආත්මභාවයේ දුව පුතා වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? මෙතෙක් කාලයක් වින්ද දුකට තව දුක් ගොඩාක් ප්‍රාර්ථනා කරනවා. නිකන් නෙමෙයි පින් දහම් කර කර මල් පහන් පූජා කර කර හරි ප්‍රාර්ථනා කරන්නේ. නිවන් දක්න ආත්මභාවයේ දක්වාම මට මේ මගේ ඥාති මව්පිය දූ දරුවෝ මේගොල්ලෝ මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැද්ද හොඳ? ඉතින් එතකොට මොකද්ද මේ ප්‍රාර්ථනා කරන්නේ? පින් කර කර ආභව දුකම ප්‍රාර්ථනා කරනවා. හරි. ඉතින් ඇයි මේ ප්‍රාර්ථනා කරන්නේ? හිතේ තියෙන තණ්හාව නිසා, මගේ කියන හැඟීම නිසා, මම කියන මානේ නිසා. ඒ වගේම ආත්මයක් තියෙනවා කියන වැරදි, මගේ ආත්මය කියන වැරදි දෘෂ්ටිය නිසා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අස්මීති භික්කවේ මාඤ්ඤිතමේතං, අයමහාමස්මීති මාඤ්ඤිතමේතං, භවිශාන්ති මාඤ්ඤිතමේතං, නභවිශාන්ති මාඤ්ඤිතමේතං. මහණෙනි, මේ වෙමි කියලා හඟින එක, මේ මම වෙමි කියලා හඟින එක, ඒක මඤ්ඤණාවක්. ඒ කියන්නේ හිතේ හටගත්ත හැඟීමක් විතරයි, ඇත්ත වශයෙන් තියෙන දෙයක් නෙමෙයි. තේරුණා? දැන් බලන්න, අපි ඇඳුමක් අරගන්නවා. හරිය? ඒ ඇඳුම අලුත් පිට හොඳකොට මේක මගේ ඇඳුම, මේක මගේ කියලා අපි සලකනවා. ඒක පරණ වෙනකොට මොකද කරන්නේ? අපි දුප්පත් මිනිස්සුයෙකුට දෙනවා, නැති බැරි කෙනෙකුට දෙනවා. ඊට පස්සේ අපි ඒ ඇඳුම ගැන මගේ කියලා සලකනවද? නැහැ. අපි පාවිච්චි කරන කාලේ නම් ඒක කාටවත් අල්ලන්නවත් දෙන්නේ නැහැ නේ. අල්ලුවම කිව්වා, ආ ඕක අල්ලන්නේ, ඕක අල්ලන්නේ, ඕක මගේ කියනවා. නැද්ද හොඳයි? එහෙම කරනවා. එතකොට බලන්න, දැන් අර එකම ඇඳුම එක කාලෙකදී මේක මගේ වුණා, කාටවත් අල්ලන්න දෙන්නෙත් නැහැ. අනෙක් කාලෙකදී මේක ඔහේපා කියලා දෙනවා කාට හරි. හරිද? එතකොට බලන්න, මේක හැංගීමකින් නේද උනේ? ඇඳුමේ කිසි වෙනසක් වුණාද? හැංගීමකින් මේක උනේ. අලුත් කොට ඕනේ කොට ඒක මගේ, එපා කොට මගේ නෙවෙයි. තේරුණාද? ආන්න ඒක නිසා භාගිතුන් වහන්සේ අදාළ අපේ මේ සිතත් කයත් සහිත මේ නාම රූප සාන්තතිය, මේ පංච උපාදානස්කන්ධයේ මමයි කියලා, මගේයි කියලා, මගේ ආත්මය කියලා හංගින එක, ඒක මඤ්ඤණාවක් කියන එක හැංගීමක් විතරයි. හරිය? ඊළඟට මම වෙමි කියන එක, ඊළඟට මම නොවෙමි කියන එකත් හැඟීමක් විතරයි. මම රූපී බ්‍රහ්ම ලෝකයේ ගිහින් පහළවන්නේමි, අරූපී බ්‍රහ්ම ලෝකයේ ගිහින් පහළවන්නේමි, ඊළඟට සංඥා සහිත වෙමි, අසංඥී වෙමි කියන මේ සියල්ලම හැඟීමක් මත සකස් වෙන දෙයක් විතරයි. සංඥා ඇත්තෙත් නැති, නැත්තෙත් නැති, නේව සංඥානා සංඥේ පහළවන්නේමි කියන එකත් හැඟීමකින් සකස් වෙන දෙයක් විතරයි. ඉතින් මේ විදිහට මේ සියල්ලම මමේ කියලා, මගේ කියලා, මගේ ආත්මයේ කියලා තණ්හා දෘෂ්ටි මාන වලින් හඟින එක හරියට ලෙඩක් වගේ කියව, මානසික රෝගයක් වගේ. හරිය? ඊළඟට මේක gaduwak තුවාලයක් වගේ. හරිද? මේක ඇමිනිච්ච උලක් වගේ. ඒ නිසා මහණෙනි, අමඤ්ඤමානේන චේතසා විහරිස්සාමාති එවං හිවෝ භික්කවේ සික්කිතබ්බං. ඒ හින්දා මේ සියලු සංස්කාර ධර්ම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා ඒ විදිහට තණ්හා දිටි මාන වශයෙන් නොහඟින තත්වයටයි අපි හිත පුරුදු කරගත යුත්තේ කියලා භාගිතුන් වහන්සේ වදාලා. හරිය? අස්මීති භික්කවි ඉංජිතමේතං. හරිද? මේ මම මේ වෙමි කියලා හිතන එක, මේ මම වෙමි කියලා හිතන එක. හරිය? ඊළඟට වන්නේමි, නොවන්නේමි, රූපී වන්නේමි, අරූපී වන්නේමි, සංඤී වන්නේමි, අසංඤී වන්නේමි, නේව සංඤී, නාසංඤී, නාසංඤී වෙමි යන්නේ යනුවෙන් හිතන එක, හඟින එක, මේක කම්පනයක්, මානසික වශයෙන් ඇතිවෙන කම්පනයක් කියලා වදාලා. ඉතින් මේ කම්පනය ඇවිල්ලා හරියට මානසික රෝගයක් වගේ, මේක නිකන් තුවාලයක් වගේ, ඒ වගේම මේක හිතේ ඇමිනිච්ච උලක් වගේ. ඒ නිසා මහණෙනි, මෙන්න මේ මම, මගේ, මගේ ආත්මය කියන කම්පනයේ රහිත සිතින් යුක්තව වාසය කරන්නෙමු කියලා ධර්මයේ හික්මෙන හැටියට වදාලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින් මහණෙනි, මේ වෙමි කියලා, මම වෙමි කියලා හඟින එක, වන්නේමි, නොවන්නේමි, රූපී වන්නේමි, අරූපී වන්නේමි, සංඤී වන්නේමි, අසංඤී වන්නේමි, නේව සංඤී, නාසංඤී වන්නේමි කියලා මෙහෙම හිතන එක, මේක සැලීමක්, හිතේ ඇති වෙන චංචල භාවයක්. ඒක හරියට මානසික රෝගයක් වගේ. ඒ වගේම හිතේ ඇමිනිච්ච උලක් වගේ. ඒ වගේම මේක මහත් තුවාලයක් වගේ, වණයක් වගේ එකක්. එහෙනම් මහණෙනි, මම, මගේ, මගේ ආත්මය කියලා සැලෙන්නේ නැතුව, නොසැලෙන සිතින් යුක්ත වන්නෙමු, මේ ධර්මයේ හික්මෙන්නෙමු කියලා එසේ උත්සාහවන්ත වෙන්නට ඕන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අස්මීති භික්කවේ පපංචිතමේ තම්, මේක වෙමි කියලා, මමේ කියලා, මම වන්නෙමි, නොවන්නෙමි, සංඤී අසංඤී වන්නෙමි, රූපී අරූපී වන්නෙමි අනාදී කියලා මේ හංගින්න එක ප්‍රපංචිතයක්, ප්‍රමාදයක් කියලා. ඒ ප්‍රමාදය ඇවිල්ලා රෝගයක් වගේ, වණයක් වගේ, ගෙඩියක් වගේ, උලක් වගේ. ඒ නිසා නොපමා භවෙහි යලුණු සිතින් යුක්තව ධර්මයේ හික්මෙන්නමු කියලා අදිෂ්ඨාන තබා ගන්නට ඕන. ඊළඟට වෙමි, මම වෙමි, මම වන්නේමි, නොවන්නේමි, ඊළඟට රූපීවන්නේමි අරූපීවන්නේමි සංඤීවන්නේමි අසංඤීවන්නේමි නේව සංඤී නා සංඤීවන්නේමි කියලා හංගින එක මානය. ඉතින් ඒ නිසා මේ මානය හරියට රෝගයක් වගේ වණයක් වගේ gaduwak වගේ හිතේ යමිනෙච්ච උලක් වගේ. අන්න ඒ නිසා මමත්වයේ පහ කරගත්ත මාන රහිත සිතින් ධර්මයේ හික්මෙන්නෙමු කියන හික්මීම නැත්තම් ධර්මයේ පුරුදු පුහුණු කිරීම හිතේ ඇති කරගන්න කියලා භාගතුන් වහන්සේ අදාලා. ඉතින් අන්න ඒක නිසා අපි හැම වෙලේම මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණු ඒ ඉන්ද්‍රියන් හා අරමුණු මුල් කරගෙන පහළ වෙන සිත් ඒ සම්බන්ධයෙන් ඇති වෙන සංඥා චේතනා විතර්ක ආදී මේ සියල්ලම අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලමි. මේ කිසිවක් මම නොවේමි, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියන යථාභෝධය ඇති කර ගන්නට මහන්සි ගන්න ඕන. අන්න එතකොට තමයි අපට මේ මාර බන්ධනියනොත් නිදහස් වෙලා සියලුම බන්ධන වලින් අත මිදුණු සියලු බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිවිසැනසී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාත තුන් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නට ලැබෙන්නේ. ඒ නිසා මෙතෙක් වේලා බොහොම ශ්‍රද්ධාවෙන් යවකලාපී සූත්‍ර දේශනාව ඇසුරින් ධර්මශ්‍රවණයේ කිරීමෙන් මේ මමත්වයේ මඤ්ඤණාවේ තියෙන ආදීනවේ වටහා ගැනීමෙන් ජනිත කරගත්තා පුණ්‍ය සම්පත්තිය අපටත් මේ සංස්කාර පිළිබඳ මමත්වය දුරු කරගෙන සියලු බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිවිසැනසී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාතුතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නටම හේතු ආශනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ ඇහැලියගොඩ උතුරු කරන්දන ශ්‍රී සුමනාරාම අධිපති පූජ්‍යපාද කරන්දන රතනසාර මහා ස්ථවිරපාදයන් වහන්සේ විසින් අපවත් වී වදාළ අගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිම්පාණන් වහන්සේ, අගමහා පණ්ඩිත වාල්පර රාහුල ස්වාමින් වහන්සේ, මහාචාර්ය ගුණපාල මලසේකර මැතිතුමා යන ඒ අභාව ප්‍රාප්ත පැවිදි ස්වාමින් වහන්සේලා හා මලසේකර මහත්මාදී පින්වතුන් සිහිපත් කළ ප්‍රාතිදානමය ශීර්ෂයෙන් පුණ්‍යානුමෝදනා කරන්ට, ඒ වගේම ජීවත් සුජීවත් වාසය කරන සියලුම ඥාතීන් ඇතුළු විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලාට සිව්පසයෙන් උපකාර කළහ උපකාර කරන සියලු දායකකාරකාදීන්ට දිගාශිරි පැතීම, බෞද්ධයා ගුවන් විදුලිය හා රූපවාහිනිය මගින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා අමිල මිටු මෙහෙවරක් ඉටු කරන පූජ්‍යපාද දරණාගම කුසල දාමනාහිම් පාණන් වහන්සේ ඇතුළු එම ආයතනයේ සේවය කරන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම දිගාශිරි ප්‍රාර්ථනා කරමින් දායකත්වයේ දරනවා. ඒ වගේම මුල් ඒරියාව නව නගරයේ කුඩා බුද්ගමුව පියදාශිමාවතේ අංක 157 ඒ දරණ නිවසේ පදිංචි ශ්‍රියානි දහනායක මහත්මිය සහ එසේ දයාරත්න මහතා ඇතුළු පවුලේ සෑම දෙනා විසින් දායකත්වයේ දරන්නේ 2012 දෙසැම්බර් මාසයේ 30 වැනි දිනට උපන් දිනයේ යෙදෙන ශ්‍රියානි දහනායක මහත්මියට තෙරුවන් සරණ හා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් දෙපාර්ශ්වයේම මේ අභාව ප්‍රාප්ත දෙමව්පිය සහෝදර සහෝදරියන් ඇතුළු සියලුම ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම වශයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. පුතාලියලිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් සහෝදර සහෝදරියන් ඇතුළු සියලුම ඥාතීන්ටත් ලෝකවාසීන්ටත් මේ ධර්ම දානමය පින් බලයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වී අමා මහ නිවන් සුව අත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වක්වැල්ල හපුගල පදිංචි මහලියන මහත්මිය විසින් මාතර පාලමුවේ ශාසන රතන ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත්, ඒ වගේම DC මහලියන පුංචියා පුහාමි පියාණන්ගේ ලියන ගේමව ඇතුළු සහෝදර සහෝදරියන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් බලාපොරොත්තු වන අතර පවුලේ සුජීවත්ව සිටින සෑම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කාන්ති අංගමන මහත්මිය වත්තේගම මාතලේ පාරේ අංක 149 නිවසේ පදිංචි කාන්ති අංගමන මහත්මිය දායකත්වයේ දරන්නේ සුජීවත්ව සිටින දෙමව්පියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ප්‍රඥාව පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන්ගේ දයාබර ස්වාමියාගේ අභාව ප්‍රාප්ත දෙමව්පියන්ට දෙපාර්ශ්වයේ පවුල්වල අභාව ප්‍රාප්ත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනා කරන අතරත තමන්ගේ දියණිය හා ස්වාමියාටත් ඒ වගේම තමන්ටත් දෙපාර්ශ්වයේම සියලුම සහෝදර සහෝදරියන්ට, දුව පුතුන් නෑදෑයන්ට, කල්යාණ මිත්‍රයන්ට ධර්මදේශනාව සඳහා පැමිණි සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙසැම්බර් 30 වැනි දින පළමු උපන් දිනයේ සමරණ සෙනුක දින්සර පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් උවිඳු අභිෂේක හා අනුකීෂ සනාරාධූපතුන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද පතන අතරත මියගිය සැමට පුණ්‍යානුමෝදනා කරනු පිණිස හෝමාගම ගලවිල පාරයාංක 658 අට දරණ නිවසේ පදිංචි එම්.ඒ. රණශීලී මිත්තණිය එවැගේම මර්වින් මුත්තනුවන් ඇතුළේ පවුලේ සැම විසින් දායකත්වයේ දරනවා. ඉතින් මේ සෑම දෙනාගේම සාම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙලා අභාව ප්‍රාප්ත ඥාතීන්ට මේ පුණ්‍ය සම්පත්‍ය ආත්පත් වීමෙන් ඥාතීන් සුවපත් භාවයට පත්ව උතුම් නිවනින් සැනසෙත්වායි සාදුකාරයක් පවත්වමු. ඒ වගේම සම්‍යක් දෘෂ්ටික සියලු මිෂ්ඨකාමි හිතකාමි දිව්‍යරාජ බ්‍රහ්මරාජ සමූහයාටත් මේ පින්පෙත් ආත්පත් වීමෙන් මේ දේවෘත් උතුම් නිවනින් සැනසෙත්වායි සාදුකාරයක් පවත්වමු. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද මේ බණ ඇසූ සෑම දිනාටමත් ඒ වගේම ධර්ම දේශනාවේ දායකත්වයේ දැරූ සෑම දිනාටමත් මමත්වයෙන් හඟින මේ මාර බන්ධනයේ නිදහස් වී සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවේසනසී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාතුතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටම මේ පුණ්‍ය සම්පත්‍ය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කර ගන්න.
අද ධර්මානුශාසනාව අප කෙරේ කරුණා පෙරදරිව පවත්වනු ලැබුවේ කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල ආරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද නාවල ධම්මානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ චිරාත් කාලයක් සසුන් කෙත සදහන් දියෙන් තෙමා පෝෂණය කරන්නට දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවයම අප සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.